පිනතන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාලියේ සඳහන් වන තවත් උතුම් ගාථාරත්නය. අත්තනාහි කතං පාපං අත්තජං අත්ත සම්භවං අභි මත්තති දුම්මේදං වජිරං වස්මමයං මනින් කියන ගාථාරත්නය දේශනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නය දේශනා කොට වදාලි මහාකාල කියන උපාසක තැනගේ හදිසි මරණය සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලි මහාකාල කියලා උපාසක මහත්තයෙක් හිටිය. බොහොම ශ්‍රද්ධාවන්තයි. මාසකට දවස් අටක් උපෝසත සිල් සමාදන් වෙනවා. අතීතය අය මාසකට දවස් හයක් මාසකට දවස් අටක් මෙහෙම උපෝසත සිල් සමාදන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මාසකට අපිට පෝය හතරක් තියෙනවා. අතීතය අපේ මුතුන් මිත්තු හතර පෝයටම උපෝසත සිල් සමාදන් වුණා. වර්තමානය වෙනකොට ඒ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා ගිහිල්ල බොහෝ තැන්වල මාසකට එක දවසක් තමයි සිල් සමාදන් වෙන්න යොදාගන්න. ඒ පුරපසළොස්වක පෝය දවසි. ඒකත් මාසකට එක දවසයි කියල කිව්වොත් ඒ හුඟක් දෙනාට සාධාරණ නෑ. මාසකට වරුවක් කියල තමයි කියන්න වෙන්නේ. උදේ හයට විතර සිල් අරගෙන හවස පහට විතර යන ස්වභාවයක් තමයි දකින්න. හැබැයි එහෙම සිල් සමාදන් වීමක් ගැන බුද්ධාගමේ කොහෙවත් නෑ. අර්ධ උපෝසතයක් ගැන බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නෑ. එක තැනක් අපිට හම්බ වෙනවා මේ කූට විනිශ්චකාර වස්තුයේදී. අර්ධ උපෝසතයක් ගැන. ඊට අමතරව පූර්ණ උපෝසතයක් ගැනම තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ මේ සංසාරෙන් එතර යන්න ඕන නිසා. මේ සසර භයානක නිසා. සත්වයා සුගතියක උපද්දවන්න ඕන නිසා. නිතර නිතර බණ අහල මනුස්ස ජීවිතයක් අපිට තිළින කරපු සංසාරි කරපු මහානීය කුසලය සිල් රැකපු බව අපි පින්නතුන් දැන් හොඳට දන්නවා. සිල් රැකපු එක තමයි මනුස්ස ජීවිතයක් තිළින කරන්න හේතුවන ප්‍රධානම කුසල කර්මය. නිති පන්සිල් උපෝසත දවසේ අටසිල් නවාංග උපෝසතයේ දසසිල් මේවාගේ උතුම්සිල්. කෙටියෙන් සඳහන් කළොත් මේ ජීවිතෙන් මැරිලා ඊළඟ ජීවිතය උපදිනකොට මට හම්බ වෙන්න ඕන ඇඟ මොන විදිහද කියන එක තීරණය කරන්නේ මෙලව රැකගත්ත සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස ලෝකෙන් මැරිලා යමෙක් සතරාපායට ගියොත් ඔවුන් ආයේ සුගතිගාමී වෙන කාරණාව බොහොම දුර්ලභ බව. මනුස්ස චුති සූත්‍රයෙන් නියමඩල මතට වැලි ටිකක් අරගෙන භික්ෂූන්ට පෙන්නලා දේශනා කළේ මහණෙනි මේ නියමත තියෙන වැලිද වැඩි මහපොළොවේ තියෙන වැලිද වැඩි. ස්වාමීනි මහපෘථුවේ තියෙන වැලි මෙච්චරයි කියලා සඳහන් කළ නොහැකි. නිය මඩල මත තියෙන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. හරි පැහැදිලි දේශනාවක් කළා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉඳලා මැරෙන අය ආපහු සුගතියට එන්නේ මේ නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. අන් සියලු දෙනාම සතර අපායයි කියලා. හේතුව සිල් නැතිකම. සාමාන්‍යයෙන් පෞද්ගලිකව තම තමන් ගැන කල්පනා කරලා බලහම නිත්‍ය සීලය පන්සිල් නමුත් කීයෙන් කී දෙනා ළඟද පන්සිල්වත් ඇත්තේ කියන කාරණාව බොහොම දුර්ලභව තමයි දකින්න තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මරණින් පස්සේ තීරණය වෙන ඇඟ එක්කෝ නිරිසති නැත්තම් ප්‍රේතේ නැත්තම් අසුරේ එහෙම නැත්තම් තිරිසනි. අද තිරිසන් ලෝකේ අපි දකින්න යම් සත්ත්ව කොට්ටාසයක් ඉන්නවද ඒ සියලුම දෙනාට මනුස්ස ජීවිත තිබුණ. නමුත් මේ ලෝකේ පැවැත්ම වරද හින්ද ඊළඟ ජීවිතයේ ඒ විදිහට හම්බ වෙලා. අපේ ජාතක පාලියේ තියෙනවා අස්සක ජාතකය කියලා ජාතක කතාව. අස්සක රජ්ජුරුවන්ගේ බිසව උපරි දේවිය පින්කං නං කළේ නෑ. නමුත් තමන් හරි ලස්සනයි, රැස් විහිදෙන ශරීරයක් තිබුණ. ආංගේ රූපයට උපාදාන වෙලා හිටිය. රුව වඩවාගණ්ඩත් රුව ගැන තියෙන මානයක් තිබුණ. මේ රුව හම්බුනේ සසර කොච්චර පින්කරපු හින්දද නැවත නැවත රූමත්ව උපදින්ඩ කොයි තරම් පින් කරන්න ඕනද කියන කාරණාව ගැන හිතුවේ හිටවෙනෑ. පිනතුන ඔය කතාවම අපිට ආයත් පැහැදිලි කරනවා. මගමානවක ගැන කියනකොට මගගේ භාරියාව හතර දෙනයි, බාලම බිරිඳ හරි ලස්සනයි, ඇයත් පින් කළේ නන්නේ. මගේ ස්වාමියා පින් කරහම ඇති, මටත් ඒ පින් ලැබෙයි, ඇයත් හරි ලස්සනයි, ඇගේ ජීවිතය රූපලාවන්‍යයටම ගෙවිල ගියා. අනික් තුන් දෙනාම මැරිලා දෙව්ලොව ගියා, ඇය මැරිලා තිරිසං අපාය කෙකින්නක් වෙලා ඉපදුනා. එතට අස්සක ජාතකයේ අස්සක රජ්ජුරුවන්ගේ උපරි දේවිය මැරිල ගිහිල්ල ගොම ගොඩක ගොම කුරුමිණෙක් වුණා. රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච බිසව මැරිච්ච දුක දරාගන්න බැරි හින්දා අස්සක රජ්ජුරුව වෙනම දෙනක් හදලා ඒකට දේහේ බස්සලා විශේෂිත තෙල් සහ තෙල් මණ්ඩි ඒකට පුරවලා මේ දේහය කුණු නොවෙන්න සකස් කළා. රජ්ජුරුව කෑම කන්නෙත් නෑ. රජ්ජුරුව දවස් ගානක් එක දිගට අඬනවා. මහා බෝසතාණන් වහන්සේ හිමාලයේ ඉඳලා මේ කාරණාව දැකලා රජ්ජුරුවන්ට පිහිට වෙන්න හිතලා රාජ උද්‍යානයේ මංගල ගල් තලාව මත රම් පිළිමයක් වගේ ඇවිල්ලා වැඩ හිටියා. හදිසියේ මෙතනින් යන්නේන පුද්ගලෙක් මංගල ගල් තලාව මත වැඩ ඉන්න මේ ඍෂිවරයා දැක්කා. ළඟට ගිහිල්ලා කතා කළා. ඍෂිවරයාත් මේ පුජ්‍යලයාගෙන් ඇහුවා, රජ්ජුරුව කොහොමද, රටේ තොරතුරු මොනවද? මේ කාරණා අහනකොට මේ දවස්වල අගබිසව මරණයට පත්වීම නිසා රජ්ජුරුව නොකා නොබී අඬන බව දැනගත්තා. ඒ පුජ්‍යලයාට සඳහන් කළා, ඔබට පුළුවන් නම් රජු මෙතෙන්ට කැඳවගෙන එන්න, මට පුළුවන් රජ්ජුරුවන්ගේ ශෝකය තුනී කරන්න. ඔහු ගිහිල්ල රජ්ජුරුවන්ට කියලා එක්ක ආවා. රජ්ජුරුවන්ගෙන් කරුණු අහපුවාම බිසවගේ මරණය ගැන කීවා. රජ්ජුරුවන්ගෙන් ඇහුවා, දැන් ඇය ඉන්නේ කොහෙද කියලා දන්නවද කියලා. රජ්ජුරුව කිව්වා නෑ කියලා. ඇය දැන් ගොම කුරුමිණියෙක් කියලා කිව්වා. රජ්ජුරුව කිව්වා මට ඒක පිළිගන්න බෑ කියලා. එහෙනම් මං ගෙන්නන්නද කියලා ඇහුවා. හා කිව්වා. ගොමකොට ගෙන්නෙව්වා. තමන්ගේ ධ්‍යාන ශක්තියෙන් ගෙනාවා. අධිෂ්ඨාන කරහම ගොමගොඩ ඇතුළේ ඉඳලා ගොම කුරුමිණියෝ දෙන්නෙක් එළියට ආවා. රජ්ජුරුවන්ට කීවා, මේ ඉන්නේ එක්කෙනෙක් ඔබේ බිසව කියලා. රජ්ජුරුව පිළිගත්තේ නෑ. මං එහෙනම් කතා කරවන්නද කියලා ඇහුවා. හා කීවා. බෝසතාණන් වහන්සේ තමන්ගේ ධ්‍යාන ශක්තිය පාවිච්චි කරලා ඒ කුරුමිණි දේනුවට කතා කළා. ඇගෙන් තොරතුරු ඇහුවා. රජ්ජුරුව අහගෙන ඇයි කියනවා, මම මැරෙන්න කලින් මේ රටේ අස්සක නම් මහරජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාව, මේ උයන රජ්ජුරුවන්ගේ මංගල උයන, එදා අස්සක රජ්ජුරුවත් එක්ක මේ උයනේ අස්සක් මුල්ලක් නෑර ඇවිද ඇවිද මං විනෝද වුණා. මේ උයනේ අස්සක් මුල්ලක් නෑර මං දන්නවා. බෝසතාණන් වහන්සේ ඇහුවා, ඒ තරම් ලෙංගතුකමින් හිටපු රජ්ජුරුවන්ට තාමත් ඔබ එදා වගේ ආදරේද කියලා? සඳහන් කළන්නේ, එදා මං හරි ආදරේ, දැන් නම් අහිම ආදරයක් නෑ. ඇයි කියලා ඇහුවා. දැන් මං අස්සක රජ්ජුරුවන්ගේ බිසව නෙමෙයි, මෙතන මේ ඉන්න අනික් කුරුමිණියා මගේ ස්වාමියා, දැන් මං ආදරේ ඔහුට. එතකොට අස්සක රජ්ජුරුව ගැන හැඟීමක් නැද්ද කිව්වා. අස්සක රජ්ජුරුවන්ගේ ලේ අරගෙන මගේ කුරුමිනි ස්වාමියාගේ පාද හෝදන්න මං කැමතියි කිව්වා. රජිරු ඔක්කොම අහගෙන රජිරු ඒ වෙලාවෙම සඳහන් කළා ඒ දෙන වහාම ගෙනහිල්ලා ආදාහනය කරන්න කියලා. එච්චර සසර ගැන පැහැදිලි කරවලත් ප්‍රඥාව නම් නැහැ. ඒ දෙන අයින් කෙරෙව්වා, වෙන විවාහයක් කරගත්තා. මේ සසර දුක, මේ බැඳීමේ හැටි ඒක වටහා ගත්තේ නැහැ. ඉතින් මම මේ කරුණු දෙකම සඳහන් කළේ සිල් නැතුව ගෙවුන ජීවිතය ඊළඟට සතරාපායේ තැනක තමයි තීරණය වෙන්නේ. මරණයෙන් පස්සේ හම්බෙන ඇඟ සීලයේ හින්ද තමයි තීරණය කරන්නේ. ඒ හින්ද මේ අතීතයේ අය බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය පරිේශණයෙන් දේශනා කරපු කරුණු හිස් මුදුනින් පිළි අරගෙන මනාව සිල්වත් ජීවිත ගත කළා. මහා කාල උපාසකතුමා එක මාසකට පෝය අටක් සිල් සමාදන් වෙනවා. පූර්ණ උපෝසත. එක දවසක් සිල් අරගෙන බණ අහලා උදේ පාන්දර ගෙදර යන්න පිටත් වුණා. යන ගමන් ළඟ තිබිච්ච පොකුණෙන් මූණ සෝදගන්න කියලා ටිකක් එතෙන්ට ලං. එදා රාත්‍රියේ හොරු වගයක් නගරේ ගයක් බිඳලා ගේ බඩු එළියට ගන්නකොට යකඩ වලං හැලි එළියට අදිනකොට එව්වා එකට ගැටිලා හඬ නැගුණා. මිනිස්සුන්ට ඇහැරුණා. හොරු පිටිපස්සේ පැන්නුවා. හොරු පැනලා දීවා. එක හොරෙක් බඩු මිටියක් කරේ තියාගෙන මහා කාල උපාසක තැන ඉන්න තැනින් දීවා. තමන්ට බේරෙන්න ඕන නිසා බඩූරේ උපාසක ගාව දේලා පැනල දීවා. මිනිස්සු වෙනකොට බඩූරෙත් තියෙනවා. සුදු ඇඳගෙන උපාසකත් ඉන්නවා. රෑ තිස්සේ ගම ගානේ ඇවිදලා ගෙවල් බිඳලා උපාසකෙක් වාගේ දැන් මෙතන සුදු ඇඳගෙන ඉන්නවා නේද කියලා ඇදලා අරගෙන ගහලා මරලම දැම්මා. සාමණේර භික්ෂූන් වහන්සේලා පොකුණට ගියා පැංගේන්ට. එලි වෙලා පොකුණට යනකොට මහා කාල උපාසක පහර දීලා මරලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා ගිහිල්ලා. සඳහන් කළා මහණෙනි මහා කාල මෙදානම් හරි පින්වත්. මෙදානම් හරි සිල්වත්. නමුත් සංසාරේ කරපු කර්ම තියෙනවා. මේ ජීවිතයේ සිල් රැක්ක කියලා පෙර ජීවිතයේ කරපු කර්ම එහෙම ඉවර වෙන්නේ නැහැ. පෙර කර්මයක් විපාක දුන්නා කියලා සඳහන් කළා. භික්ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්වාමීනි මහා කාලගේ මරණය අයුතු මරණය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒක මේ භවයට අයුතුයි තමයි. නමුත් පෙර භවයත් එක්ක කල්පනා කරනකොට ඒක අයුතු මරණයක් නෙමෙයි, ඒක යුතු මරණයක්. මෙහෙම කරුණ දක්වහම සියලු දෙනාටම ඕන වුණා අතීත කතාව දැනගන්න. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. මතක් කළා යට ගිය දවසේ බරණස් රජුරවන්ට අයත් පිටිසර ගමක් අසල වනාන්තරයක හොරු මුලක් හිටියා. වනාන්තරයේ හරහා යන මිනිස්සුන්ගේ සියලුම දේපල හොරු පැහැර ගන්නවා. ඒ හින්දා රජුරුව විසින් වනාන්තරයට ඇතුල් වෙන තැන මුර කාවලක් හැදුවා. එතන ශක්තිමත් රාජභටයෙක් නතර කළා. මේ වනාන්තරය හරහා යන්න එන අය මේ රාජභටයා විසින් ගෙනහිල්ල කැලෙන් එහාට ඇරලවල අපහු වෙනවා. එක තම ඔහුගේ රාජකාරී. මෙහෙම මිනිසුන් දවසින් දවස හුවමාරු කරමින් එහා පැත්තට ඇරලෝමින් එහා පැත්තේ අය මෙහා පැත්තට ගෙනමින් ඉන්නකොට එක තරුණ පුද්ගලයෙක් කරත් එක නැගල තමන්ගේ බිරිඳත් එක්ක මෙතෙන්ට ආවා. බිරිඳ තරමක් රූපයෙන් හරි ලස්සනයි. අතන මුරකාවලේ ඉන්න පුද්ගලයාට ඇය ගැන හැඟීමක් ඇති වුණා. ටිකක් හවස් වෙලා තිබුණා. ස්වාමියා මතක් කළා අනේ අපි කොහොම හරි එහා පැත්තට ඇරලවන්න කියලා. ඔහු මතක් කළා මේ රෑ වෙලා ඕක කරන්න බෑ. මෙහි ඉඳලා හෙට යන් කියලා. ඔහු අවස්ථා කීපයක්ම බල කළා. හදිස්සි ගමනක් කියන්නේ ඒකයි, පයින් ඉන්න නැතුව කරත්තයක් කරන් ආවේ කොහොම හරි ඇරලන්න කියලා. මේ පුද්ගලයා බලෙන්ම තමන්ගේ පිරිසත් එක්ක ගවයෝ ටික ලෙහෙලා නිදහස් කරලා කරත්තේ පැත්තක තියලා මේ දිනට කිව්වා මේ ගෙදර ඉන්න රෑට කෑම ටිකකුත් මම දෙන්න කියලා. රෑට කෑමත් ගෙනල්ල දුන්න. ස්වාමියට බිරිඳටයි නිදා ගණ්ඩත් අවස්ථාව හදල දුන්න. මොහුගේ ගෙදර තිබුණ වටිනා මැනික. මොහු රෑට මැනික ගෙනල්ලා අර කරත්තේ තැනක හැංගුවා. අර පුද්ගලයා උදේ පාන්දරම නැගිට්ට ගමනත් හදිසි ඉක්මන්ට ගවයෝ ටික බැඳගෙන කරත්තෙන් පිටත් වුණා. ඊයරෑ හොරුවාවක් කියලා මිනිහ මහරය කරදරයක් කලබලයක් කරලායි තිබුණේ මුරකාවලේ ඉන්න කෙනා. හොරු ආවා කියලා කීවට හොරු ගෙනියපු දෙයක් නෑ. නමුත් හැමෝටම දැන්නවා මෙතන තිබ්බ මැනික විතරක් අතුරු දහන් අනික් බඩු ඔක්කොම තියෙනවා. නියෝගයක් නිකුත් කෙරෙව්වා ගමේ ඉඳ ලැවිල්ල මේ පාරෙන් එළියට යන හැමෝම පරීක්ෂා කරන්න කියලා. අර පුද්ගලයත් එතෙන්ට ආවා. ඉන කර අතගාලා බැලුව මැනික නෑ. නමුත් කරත්තේ පරීක්ෂා කරනකොට මැනික හම්බුණා. දැන් ඔහු මැනික් හොරා. මුලා දෑනිගාවට යොමු කළා. කාරණාවත් කිව්ව මේ මිනිහට ඊයේ මං ඉන්නත් දීලා කණ්ඩත් දීලා නිදාගන්න තැනකුත් දීලා මෙච්චරත් උදව් කරලා තියෙනකොට අන්තිමට මැනිකත් හොරකම් කරගෙන ගියේ කියලා. කාරණාව තේරුම් ගත්තෙත් නෑ. ඒ නිසා මුලා දෑනිත් නියම කළා කළ ගුණ දන්නේ මේ දුෂ්ප්‍රඥයා මේ අඥානය පවුකාරයා තලල පෙළල මරලා දාන්න කියලා. ඔහු මරලා දැම්මහම මුරකාවලේ හිට මිනිහගේ බලාපොරොත්තුවටත් සෑහෙන්න ඉඩේනවා. ස්වාමියා මැරිලා බිරිඳ තනි වෙනවා. මෙන්න මේ කාරණාව තමයි සංසාරේ බොහෝ ආත්මවල විපාක දීලා විපාක දීලා මෙදත් මේ තරම් සිල්වත් වෙලත් නමුත් පෙර කර්මයේ තවත් විපාක දෙනවා තලල පෙළල මරලා දාලා තියෙන එකයි. නිකන් නෙමෙයි නිරයවල් වල දුක් විඳල විඳල ඇවිල්ලයි මේ විදිහට මැරුම් කන්නේ කියලා පෙර කරුම ගැන භාගිතුන් වහන්සේ විශේෂයෙන් කර්ම කාරණා පැහැදිලි කරලා දේශනා කරන්නට යෙදෙමින් තමයි අපි අර මාතෘකා කරගත්ත අත්තනාහි කතම් පාපං අත්තජං අත්ත සම්භවං අභිමත්තති දුම්මේදං වජිරං වස්මමයං මණින් කියන ගාථා රත්නේ දේශනා කළේ. තමා විසින් කළ තමා කෙරෙන් උපන් තමා කෙරෙන්ම හටගත් පාපකර්මය තමාම පාෂානමය වූ මැණික අනික් මැණික් කාදමන්නාසේ තමන් කරපු කර්මය තමාම කාදානු කියන කාරණාව තමයි ගාථාරත්නේ සරල තේරුම. එතකොට මේ සඳහන් කළේ පාෂානමය වූ මැණික වීදුරුමෙන් අඥානයක් ආදානවා කියලා. මහපොළොවේ හටගන්න මැණික් වර්ග බොහොමයි. නවරත්න කියලා අපි සඳහන් කරන මැණික් වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මැණික් වර්ග 9ක්. නමුත් ධර්ම ග්‍රන්ථවල ඒ ආචාර්යවරු දක්වලා තියෙන කරුණු හැටියට මේ මැණික් වර්ග නවරත්න හැමතැනම එකක්ම නෙමෙයි. සමහර අය වෙන වෙන කරුණු දක්වලා තියෙනවා. ඒ හින්දා නවරත්න නම් හරියටම මෙයයි කියලා අපිට කියන්න බැරි වුණත් රත්න වර්ග 9ක් තියෙන බව අපි දන්නවා. නමුත් මේ මැණික් වර්ග 9ම කපන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ මේ වජ්‍රවලට විතරයි. මොනවද වජ්‍ර කියලා කියන්නේ? දියමන්ති වලට. මැණික් කපන්න භාවිතා කරන්නේ දියමන්ති. කළු ගල් විදින්න භාවිතා කරන්නේ දියමන්ති. වීදුරු කපන්න භාවිතා කරන්නේ දියමන්ති. තද ලෝහ කපන්න භාවිතා කරන්නේ දියමන්ති. හැබැයි මේ වෙනත් කිසිම දෙයකට දියමන්තිය කපන්න පුළුවන්කමක් නැහැ. දියමන්ති කපන්න නම් තවත් එවන්ම දෙයක්ම යොදන්න වෙනවා. ආන් ඒ නිසායි මෙතන සඳහන් කළේ මේ පාෂාණයේ උපන් මැණික වීදුරු කාදමන්නාසේ. වීදුරුවක් ඕන විදිහකට කපන්න පුළුවන් මේ මැණිකට. තමා කෙරෙන් උපන් අකුසලයේ ඒ පුජ්‍යලයාගේ සසර ගමන අකුසලයට ඕන ඕන විදිහට කාලා විනාශ කරලා දාන්න. මේ කරුණ පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම පන්සිල් ගැන කරුණු දැක්වුවා. නිත්‍ය වූ සීලය ලෝකයේ උපන් සියලු දෙනාගෙන්. මේක මේ බෞද්ධයන්ගේ නිත්‍ය සීලයේද නෑ, මුළු සකල විශ්ව ධාතුවේම සියලු දෙනා ළඟම තිබිය යුතු සීලය. ඇයි මේක සියලු දෙනාටම සාධාරණ වෙන්නේ? මේක විශ්වයේ නීතිය නිසා. බුදු දහම කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මය. මහා කල්ප අසංඛ්‍ය 4,01,30 මහබෝසතාණන් වහන්සේ කරපු පරිේශණයට කියන්නේ ආර්ය පරිේශණය කියලා. මේ විශ්වය හැසිරෙන්නේ කොහොමද? සමහර කාලික සත්වයා අපායට යනවා, තව කාලික සත්වයා තිරිසං වෙනවා, ප්‍රේත වෙනවා, අසුර වෙනවා, මනුස්ස වෙනවා, සුගතිගාමි වෙනවා, නැවත නිරේට එනවා. මේ කැරකෙන චක්‍රයේ ප්‍රතිඵලය මොකක්ද? මේක මෙහෙම වෙන්න හේතුව මොකක්ද? දුකක් තියෙනවා, සැපක් තියෙනවා, ඒ දුකෙන් මිදිලා සැප හොයාගෙන යන මාවත මොකක්ද? මහා කල්ප අසංඛ්‍ය 4,30 මෙන්න මේ සංසාර දුකෙන් මේ සත්වයා එතර කරන්න මග තමයි හෙව්වේ. මොවුන් සසර දුකට වැටෙන්නේ ඇයි? මොවුන් එයින් ගලවන්නේ කොහොමද? ඒ කරුණු ඉතා සූක්ෂම ලෙස පරීක්ෂණය කළා. ඒ සඳහා කරපු කැපකිරීම අසීමාන්තිකයි. එනිසා මේ පරිේශණයට කියන්නේ ආර්ය පරිේශණය කියලා. මේක ඇතුලේ තව කෙනෙකුට පරිේශණ කරන්න පුළුවන්ද? මේ ලෝකේ නොඑක් විද්‍යාත්මක සොයා ගැනීම අතරේ තව තවයට ඒ සොයා ගැනීම ඇතුලේ තව තව දේවල් හොයන්න පුළුවන්. හැබැයි මේ පරිේශණය ඇතුලේ තවත් පරිේශණය කරලා අලුතෙන් යමක් හොයන්න මේ විශ්වයේ සමතෙක් නැහැ. තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම නමුත් මේ ප්‍රමාණයම මිස මේ තුල ආය පරිේශණය කරන්නේ. ඒකයි මේකට ආර්ය පරිේශණය කියන්නේ. හැබැයි මේකෙන් මොකවත් අඩු කරන්නත් බෑ. මේට යමක් අලුතෙන් එකතු කරන්නත් බෑ. මනාව දේශනා කරලා තියෙනවා. මනාව අධ්‍යයනය කරලා තියෙනවා. දේශනාව මැනවින්ම පණවලයි තියෙන්නේ. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා. දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මෙයින් ඇලපිල්ලක් එකතු කරන්නවත්, ඉස්පිල්ලක් අයින් කරන්නවත් හැකියාවක් නෑ. මනාව දේශනා කරලා තියෙන. ධර්ම රත්නය මේ ලෝකෙ හැමෝගෙම හිත්තල උපදින්නේ නෑ. ධර්මය උපද්දවන්න පුළුවන් අය ලෝකෙ පහළ වෙන්නේ දෙන්නයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත සන්තානය තුළ උපන්නා නම් යම් කාරණාවක්, ඒකට කිව්ව ධර්මය කියලා. හැබැයි අපේ හිත්වල ධර්මය උපදින්නේ නැහැ. ඒ කාරණාව විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. වර්තමානයේ සමහර වෙලාවට අපි පොත්පත් ලියනවා. මේ පොත්පත් ලියලා ගෙනල්ලා පිළිගන්නනවා. බණ පොතක් ලිව්වා. ධර්ම දානය සඳහා බෙදලා දෙනවා කියලා. කොහොමද පොත ලියලා තියෙන්නේ? තමන්ට හිතිච්ච දේවල්. මම හුඟක් බණ අහලා තියෙනවා. මම හුඟක් භාවනා කරලා තියෙනවා. මට වැටහිච්ච හැටියට මම පොත ලියලා තියෙනවා ධර්ම දානයක් උදෙසා. දැන් මම ධර්ම දානයක් කියලා බෙදෙනවා. එතකොට ඒක බණ පොතක්ද? මගේ හිතේ ධර්මයේ ඉපදුනාද? එහෙම ගෙනල්ලා බෙදලා දෙනකොට අහන්න ඕනේ මේ පොත ලීවේ ත්‍රිපිටකයෙන්ද කියලා. ත්‍රිපිටකයෙන් ලිව්වනම් ඒක බණ පොතක්. මට හිතිච්ච දේවල් ලියලා වෙන කවුරුවත් නිවන් යවන්න බෑ. ඒකෙන් කුසල් වෙනුවට අකුසල් තමයි මං හිතන්නේ ගලන්න පටන් ගන්න. අන්න ඒ නිසා තමයි මේ නිර්මල ධර්ම රත්නේ අයිතිය ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැත්තේ. ආන් ඒක නිසයි බුදුරජාණන් වහන්සේ යටතේම ධර්ම රත්නේ තියාගත්තේ. මොකද තව කෙනෙක් අතින් වෙනස් වුණොත් ලෝක සත්වයාගේ නිවනයි වෙනස් වෙන්නේ. සසර සත්වයාගේ සුගති ගමනයි වෙනස් වෙන්නේ. එහිද ධර්මරත්නය අයිතිය එදත් අදත් හෙටත් භාගිතුන් වහන්සේ යටතෙමයි තියන්නේ. අපිට තියෙන්නේ බුද්ධ භාෂිතය වෙනස් නොකර ජීවිතයට එකතු කරගෙන ඒ මග ගමන් කරන්න විතරයි. අන්න ඒක නිසා මේ ආර්ය පරිේශණය කරන කාලය අවබෝධ කරගත්තා. මේ විශ්වයේ ජීවත්වෙනවද යම් සත්වයේ ඔහු මේ පන්සිල් මත හික්මෙන්ඩ මෝනේ. පන්සිල් රකිට බැරි දෙතකොට අමාරුද්ද? සමහර අය අහනවා පන්සිල් රකින අය කවුද ලෝකෙ ඉන්න කියලා. ඒ අයගේ හිතේ මේක රකින්න බැරි සීලයක් කියලා. භාගිතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බැරිනම් මම දේශනා කරන්නේ කියලා. තියෙනවා අපිට රකින්න බැරි කොටසක් තියෙනවා. හැබැයි අපි වගේ අයට ඒකත් රකින්නයි ඉන්නවා. අපිට කරන්න බැරි දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. කරන්න බැරි දේවල් කරන්න කියලා බැරි බර අපි ඇඟට පටවලා නෑ භාගිතුන් වහන්සේ කියලා කියන්නේ. අපිට කරදර කරන්න නෙමෙයි, කරදරෙන් අපි මුදා ගන්නයි ලෝකෙ පහළ වෙන්නේ. නමුත් කෙලෙස් හැටියට කතා කළොත් අපි සාමාන්‍යයෙන් කෙලෙස් කීයක් කියලා කතා කරනවද? අපි කියන්නේ කෙලෙස් 1500ක් කියලා. කෙලෙස් 1500ක් ගැන කතා කරනවා ධර්මයේ. මේ 1500ම ශික්ෂාපද හැටියට අපිට පැනෙව්වද? එහෙමනම් කොහොමවත් නැහැ. ගිහි සමාජයේ පිළිබඳව කල්පනා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ මේ 1500ෙන් 1495ක්ම අයින් කෙරුවා මේ මිනිස්සුන්ට ඒක පිළිපදින්න බැරි හින්දා. 1495ක් අයින් කරලා 5ක් ඉතුරු කරලා අපිට කිව්වා මේක වෙනස් කරන්න බෑ, මේක මේ විශ්වයේ නීතිය, ප්‍රධාන වගන්ති ටික මේක රැක ගන්න කියලා. 5යි අපි කොහොමද දක්ෂයි කියලා කියන්නේ? අපි දක්ෂයි නම් මෙන්න මේ 5 රකින්න පුළුවන් වෙච්ච කෙනයි දක්ෂය. උපාධියක් දෙකක් තුනක් ගත්තට වැඩක් නෑ, මැරිලා තිරිසං වෙනවන. උපාධිය නැති වුණාට කමක් නෑ, තිරිසං වෙන එකෙන් බේරෙන්න පුළුවන්. ආන් ඒකයි කියේ මේක රකින්න පුළුවන් නම් ඔහුයි දක්ෂය. එතකොට මොනවදර අයින් කරපු 495 තියෙන්නේ? මකුළු දැල් කඩන එක පව්, කුඹුරු කොටනකොට පව්, වීතම්බනකොට පව්, මහපොළොව හාරනකොට ඒකත් පව්. මේ විදිහට කල්පනා කරලා බැලුවොත් මේව තමයි එතන තියෙන්නේ. දැන් අපිට දේශනා කළා නම් හේන් කොටන් දෙපා, වල් ගිනි තියන් දෙපා, කුඹුරු කොටන් දෙපා, කුඹුර හාන් දෙපා, කොළ පා ගන් දෙපා, වී තම්බන් දෙපා, මකුළු දැල් කඩන් දෙපා අපිට දේශනා කළා නම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? එන ජීවත් වෙන්න බෑ. ආන් ඒකයි සඳහන් කළේ අපිට කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තමයි මේ 1495 කෙටියට අයින් කරලා තියෙන්නේ. ගිහි ජනතාවට ඒව තහනම් කළේ නෑ, මොකද ගිහි ජීවිතය ගෙවන්න ඕන හින්දා. හැබැයි සීලේ මට්ටම වෙනස්. දැන් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ගැන කල්පනා කරනකොට දැන් ගිහි අයට කුඹුර කොටන එකවත්, හාන එකවත්, ලිංහරණ එකක්වත් එකක්වත් තහනම් නෑ. නමුත් උපසම්පදා භික්ෂූන් වහන්සේට දේශනා කළා නියපොත්තෙන් මහපොළොව හාරණ එකක් තහනම් කියලා. උන්වහන්සේ යන්නේ වෙන ගමන, මේ මිනිස්සු යන්නේ තව ගමන. ඒ මට්ටමට ගැලපෙන්නයි භාගිතුන් වහන්සේ මේක වෙන් කරලා තියෙන්නේ. මොන තරම් සාධාරණත්වයක් සංසාරයෙන් එතර වන්නන් කෙරෙහි කොයි තරම් අනුකම්පාවකින්ද මේක පනවලා තියෙන්නේ. අපි අහනවා කවුද මේ පහරකින්නේ කියලා. ඒ අපේ දුර්වලකම මිසක් වෙන අපේ ශක්තියක් නෙමෙයි. අන්න ඒකෙහිඳ සමස්ත සකල සත්වයාටම මේ පන්සිල් උරුමයි, මේ පන්සිල් පොදුයි. හැබැයි පින්නතුනි දේශනා කළා සතර මහාපාය සත්වයාගේ නිජ බිම වගේ, සත්වයාගේ මහ ගෙදර වගේ ඒ තරම්ම පිරිලා. අවීචිය ගැන කියනකොට සඳහන් කරන්නේ ඊයන් උණු කරලා නලයකට වැක්කිරුවොත් අතුරු සිදුරු නැතුව ඒ නලේ පුරාම ඊයන් ගමන් කරනවා. ඒ නලේ ඇතුළි තැන්තැන්වල සීරුවයින් කැඩින් බිදීන් තිබුණ නං ඒ තැන්වොලටත් ඊයන් යනවා. ඊට පස්සේ නලේ පරලා ඊයන් කෑල්ල ගන්නකොට අර බටේ ඇතුළි තිබිච්ච අතුරු සිදුරු හැමතැනම ඊයන් ගමන් කරලා ඒක තනිකරම ඊයන් කඳක් නෙමෙයි එහෙම මෙහෙන් ගැටිති තියෙන කඳ. අතුරු සිදුරු නැතුව පිරිලා. අවීචිය නිරිසත්තුන්ගින් පිරිලා ඉන්නෙත් එහෙමයි කියල සඳහන් කරනවා. අබ දැම්මොත් සෑහෙන කාලිකර බිම හැටෙන්නේ. එ තරම්ම නිරිසත්තු පිරිලා. භාගිතුන් වහසගේ ධර්මය මුළු විශ්වයටමයි. නමුත් බෞද්ධ කියලා ජනකොටසක් පමණ මේ පන්සිල් යටතේ තරමක් හික්මෙන් අද සූදානන් වෙන. විශ්වයේ අනික් කිසි කෙනෙක් පන්සිල් මත යැපෙන්ට උත්සාහයක් දරන බව නෑ. ලෝකෙ බෞද්ධයෝ ඉන්න බොහොම ටිකයි. ඒ ටිකෙනුත් පන්සිල් රැකිනයි එන අතලොස්සයි එනම් අන්සියලු දෙනා ළඟම පන්සිල් නැති නිසා ඒ අයට කවුරු කියලද කියන්නේ දුස්සීල කියල කියනවා. ගිහි අය හුඟක් වෙලාවට බලන්නේ ස්වාමීන් වහන්සේලට දුස්සීලයි කියල චෝදනා කරන්නට. උන්වහන්සේලගේ සීලේ ගැන හොඳට හොයන අය තමන්ගේ සීලේ ගැන වගක්වත් නෑ. නිත්‍ය සීලයේ පන්සිල් යමෙක් ළඟ පන්සිල් නැත්තං ඔහු දුස්සීලයේ කියල තමයි ධර්මය හඳුන්වන්. දක්කින විභංගේත් කරුණු පැහැදිලි කරනකොට තිරිසං සතාට දෙන දාන ගැන කතාකිරුවට පස්සේ කතා කරලා තියෙන්නේ දුස්සීල මිනිහෙකුට දෙන කෑම වේල ගැන. ඒ දුස්සීල මිනිහ කියන්නේ කවුද? තිසරණ පන්සිල් නැති පුද්ගලයා. ඊළඟට කියන්නේ පෘථග්ජන සීලවන්තයා දුස්සීලයට වඩා ටිකක් හොඳයි. එහෙමනම් ලෝකෙ දුස්සීලියෝම වැඩි. සීලවන්තයෝ ඉන්නේ තාම අල්ප මාත්‍රයයි. ඒකයි දේශනා කළේ මේ මහ පොළොවේ වැලි තරම් සතර අපායට යනකොට මගේ නියපිට තියෙන වැලි වලටත් අඩා අඩු ප්‍රමාණයක් නැවත සුගතිගාමී වෙනවා කියලා. පෞද්ගලිකව තනියම තමන් ගැන කල්පනා කරලා බලන්න ඕනේ ඒ නියපොත්ත උඩට නගින්න පුළුවන් මට්ටමක මම දැන් ඉන්නවද කියලා. මොකද මරණය ඕනෑම වෙලාවක සාධාරණයි. මරණය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. මම නිතර නිතර මතක් කරපු කතාවක්. බැරි වෙලාවත් මරණ මංචකේ දිගහැරිලා ඉන්න වෙලාවක ගිනි දැල් දැක්කොත් මොනව කරන්නද? ආයි නැගිටලා දුවල සිල් රකින්නද? නැගිටලා දුවල පින් කරන්නද? එහෙම කරන්න වෙලාවක් එන්නේ. ඒ හින්ද ප්‍රාර්ථනා කරන්න ඕනේ කාගෙවත් මරණ මංචකේ ගිනි දැල් පේන්න එපා කියලා. අදත් ජීවිතේ හිත්වල තියෙනවා නම් යම් දුකක් ගින්දරක් වේදනාවක් ඒ වෙන කිසි දෙයක් නෙමෙයි පෙර රැස් කරගත්ත අකුසල කර්මයක්මයි. අද තියෙන හැම දුකක්ම පෙර කරගත්ත අකුසල කර්මයක්. නමුත් මේ තියෙන දුක් එකකටවත් අද කැමති නෑ. අනේ මට මොමද වෙන්නේ කියලා තමයි කල්පනා. ඊළඟ උපදින භවයක මේ දුකත් මට එපානම් මොනවද කරන්න ඕනේ? ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. මේ දුකත් එපානම් ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. රෝගියෙකුට මොකටද බෙහෙත් දෙන්න ඕනේ? ලෙඩේ හොඳ වෙන්න බෙහෙත් දෙනවා මිසක් ලෙඩේ වැඩි වෙන්න බෙහෙත් දීලා හරියනවද? එහෙනම් මේ සංසාරේ අපිත් සාංසාරික ලෙඩු. අපිටත් මොකද්ද තියෙන උවමනාව? සසර දුක් විඳිනවා කියන රෝගය සුවපත් කරගන්නයි ඕනේ. එහෙනම් අපි බෙහෙත් කරන්න ඕනේ මේ දුකෙන් එතර යන්න මිසක් නැවත නැවත දුක රැස් කරන්නද? අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇහැ පාලනය කරන්න කියලා. කන පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා පංච ඉන්ද්‍රිය පාලනය කරගන්න කියලා දේශනා කළේ. ඒ නිසයි මහණෙනි උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. යම් කුසලයක් තියෙනවා නම් ඒක පුළුවන් තරම් නැති කරගන්න උත්සාහ කරන්න. හැබැයි තාම පාපයක් රැස් වෙලා නැත්තම් ඒක අනාගතේ රැස් වෙන්න දෙන්න මෙපා. අපි අතින් කූඹි මැරිලා ඇති, අපි අතින් මදුරුව මැරිලා ඇති, අපි අතින් තව සත්තු මැරිලා ඇති. නමුත් තාම මිනි මරලා නැහැ. නමුත් තාම හරක් මරලා නැහැ. අනාගතේ හරක් මරන්න මිනි මරන්න අවස්ථා එළඹෙන්න පුළුවන්. නමුත් ගන්න එපා. මෙතෙක් නූපන් අකුසලයක් නෙ මිනිහෙක් මරලා නෑනේ. අනාගතයේ මරණව කියන්නේ නූපන් අකුසලයක් ඉපැත් දෙව කියන එකයි. නමුත් භාගිතුන් වහන්සේ දේශනා කළේ නූපන් අකුසල් නූපදවන්ඩ. ඉපදිලා තියෙනවා නම් අකුසල් ප්‍රමාණයක් දැනටත් කූඹිත් මදුරුවොත් කෝඳුරුවොත් කැරපොත්තොත් මැරෙනවා නම් ඒ මරණ එකත් නවත්තගන්ට තව තව ලොකු දේවල් කරගන්න පා කියලා. එහෙන් රූප දකින්න ගියහම භාගිතුන් වහන්සේ දේශනා කළේ හැම දේම දිහා බලන්න එපා කියලා. ඇයි හැම දේම බලහම මොකද වෙන්නේ? හැම දේම බලන්න ගියහම කෙලිස් උපදිනවා. අවශ්‍ය ප්‍රමාණය විතරක් බලන්න. ඔකට බැන්න භාගිතුන් වහන්සේට සමහර අය මිනිසුන්ගේ දියුණුව නැති කරනවා කියලා. ඇස් හම්බුනේ මිනිසුන්ට ලෝකේ බලන්න. ඔබ වහන්සේ දේශනා කරනවා ඇහැ පාලනය කරන්න කියලා. වෘද්ධිනාශකය කියලා බැන්න. නමුත් පස්සේ කරුණු සඳහන් කරලා කාරණා දක්වහම බැනපු අය මේ ශාසනය රහත් වෙනවා. මාගන්දී ආවාගේ අය මාගන්දී බමුණ අර අපි කතා කරන බෙමිණි නෙමෙයි. මාගන්දී බමුණ සඳහන් කළා මිනිසුන්ට ඇස් ලැබුණේ මොකටද? රූප හොයන්ඩ, රූප බලන්ඩ, රූප රස විඳින්ඩ, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලන්ට. භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කරන්න එපා ඇහැ පාලනය කරගන්නට. නමුත් මාගන්දිය මෙහෙම කියනකොට ඇහුව මාගන්දිය හොඳයි කමක් නෑ, රූප හොයල, රූප බලල, රූප රස විඳල, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලලා අන්තිමට රූපයේ ආදීනව දකින අය ගැන මොනවද උඹේ දර්ශනය තියෙන්නේ කියලා. මාගන්දිය බිම් බලාගත්ත. ආදීනවය ගැන මොකවත් කතා කරලා නෑ. භාගිතුන් වහන්සේ ආදීනවය ගැන කතා කරනවා. අන්න ඒක හින්දා කෙලෙස් උපදින දේවල් බලන්න එපා කිව්වා. පාරේ යනකොට කොච්චර දේවල් පේනවද? සමහර දේවල් දැක්කහම අපිත් රාගාධික නිසා, අපිත් ක්ලේශ බරිත නිසා අපිට ඒ දේවල් වැඩියෙන් බලන්න හිතෙනවා. භාගිතුන් වහන්සේ දේශනා කළේ වදිහා බලන්න එපා. මෙතෙක් රැස් වෙලා නැති රාගයක් අලුතෙන් උපදිනවා. මෙතෙක් ඉපදිලා නැති ක්ලේශයක් අලුතෙන් උපදිනවා. ඒ නිසා දැක්කොත් සිහිය පිහිටවන්ඩ අහක බලාගන්ට. නමුත් මේක තේරුම් ගන්න බැරි අපි එහෙම දේවල් දකිින්ඩම කැමති, එහෙම දේවල් බලන්ඩම කැමති, දැක්කොත් හැරි හැරී බලන්ඩමයි ලෑස්ති. දැන් ඒ විදිහට බලහම තාම අපි බුද්ධාගමේ නෑ කියල වගේ හිතෙනවා. ඒක බුද්ධාගම නෙමේ. එතකොට දැක්කොත් පාලනය වෙන්ඩයි දේශනා කළේ. නමුත් අපි කරන්නේ හැරිල බල්ල පේෙන් නැත්තන් ඉස්සිලා බලනවා. ඊළඟට මාගන්දියට තව කරුණු පැහැදිලි කළා. ඒ හොයන ඒ බලල හම්බ කරගත්ත සැපය මොකක්ද කියලා. ඒ කරුණුත් පැහැදිලි කරලා දේශනා කළා මාගන්දිය. එහි කිසි සැපයක් හම්බ කරලනේ. ඒ බලල හොයාපු සතුට කොයි වගේද? එම නැත්තන් මේ දහදුක් විඳල හොයාපු පංචකාමය කොයි වගේද? තුවාලයක් හැදුන හම මිනිහෙකුට ඒ තුවාලේ මුකය නියපොත්තෙන් කහනකොට දැනෙන්නේ සතුට. තුවාලි වටට නියපොත්තෙන් කහනකොට සනීපයි. සඳහන් කළා මාගන්දිය උඹල මේ අගේ කරන පංචකාමය කොයි තරං සැපද ඒක මම දකින්නේ තුවාලයක් වටට නියාගින් කහනකොට දැනෙනවනං සතුට. ඒවාගේ සතුටකටයි මේ මිනිස්සු ඔක්කොම ඉවල්ලන්නේ. කාල බීල නටල උඩ පැනල කරන්න පුළුවන් හැම දුෂ්චරිතයම කරලා මේ මිනිසු හොයන් ඒවාගේ සතුටක්. එතකොට අපි හැමෝම දගලන්න එහෙම සතුටක් වෙන්නේ. ඒ කියන්නේ තාම තියෙන්නේ නිර්මල බුද්ධ දර්ශනය නෙමෙයි අපි ගාව, අපි ගාවත් තියෙන මාගන්දීගේ දර්ශනය. ඒ හින්ද වහාම හුස්ම ටික පිටවෙන්න කලින් යන්න වෙනවා බුද්ධාගමට. මේ සංසාරේ දුගතියෙන් එතර යන්න බුද්ධාගමට එන්න වෙනවා. ආන් ඒ නිසා අපි මේ ජීවිතේ කරන්නේද යම් කර්මයක්, ඒ හැම කර්මයක්ම විපාක විඳින්නම වෙනවා. අද මෙතන මෙහෙම සුදු ඇඳගෙන ඇවිල්ලා ලස්සනට ඔබ හිටියට, මේ ආසනයේ ඉඳගෙන ඔබට ධර්ම දේශනා කළාට මම පෙර කරපු දේවල් ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. ඒක අනාගතේ මට විපාක විඳින්න තියෙන්නේ පිහියනුමකින්ද, වෙඩිපාරකින්ද, බසබෝතලයකින්ද මොකේකට හරි තැලිල පොඩි වෙලාද කාගෙන් හරි අපහස අහන්න තරම් කොයි තරම් කරුම මේ වෙනකොටත් ඇද්ද? අද අපි හිතනවා අනේ අපි හිතාගෙන හිටිය හරි හොඳයි කියලානේ. නමුත් මෙහෙමලු නේ දන්න රිබන් වෙලාලුගේ අපි එහෙම කතා කරනවා. අද මෙහෙම හිටියට පෙර අනුන්ට අපහස කරපු කරුම තාම අපිට විපාක දෙන්න පිටිපස්සේ ඉන්නවා. ආන් ඒ නිසා දේශනා කළා මහා කාලගේ මරණය අදනම් අයුතු මරණයක් තමයි. නමුත් අතීතයත් එක්ක කල්පනා කරලා බලනකොට ඒක කිසි අයුත්තක් නෑ කියලා පැහැදිලි කරලා මේ කාරණා ටික දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව නිමා කරනකොට එතල හිටපු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. එනම් ජීවිතේ අපිත් මේක හොඳට තේරුම් ගන්න ඕන. අද යමෙකුට අපහාසයක් කරනවද, අද යමෙකුට රිදවීමක් කරනවද, ඒක මට ඉදිරියට සිය ගණන් ආත්මවල රිදවනවා. පුළුවන් තරම් වලකින්න වීරිය වඩන්නයි දේශනා කළේ. පින්නතනේ ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අපි දේශනාව මෙතනින් නිමා කරමු.